ආදරණීය දුවේ පුතේ, අද රජරට ගුරුගෙදරින් අපි මේ පැයේ ඔබ වෙත ගෙනෙන්න සූදානම් වෙන්නේ ඉතිහාසයේ පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා අනුරාධපුර ගල්නෑව මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්ය තිමති ඒකනායක මහත්මයාට.
ආදරණීය දුවේ පුතේ, ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා, සුබ දවසක් වේවා කියලා මා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ මොහොතේ මේ වැඩසටහනට සවන් දෙන අසන්නන් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. එමනම් දරුවනේ, අප අද දවසේ සුපුරුදු සඳුදා දිනේ අවස 4 සිට 5 දක්වා ගෙවෙන හෝරාව තුළ ඉතිහාස විෂය සම්බන්ධ කරුණු කාරණා අධ්‍යයනය කිරීම සඳහා ඔබ මේ වෙන විටත් සූදානම් වී සිටින මොහොතේ, අන්තනේ ගිය සතියේ සම්බන්ධ වෙච්ච දරුවෝ දන්නව ඇති අප කතා කළේ 11 වසර විෂය නිර්දේශයේ තුල තව දුරටත් ඉතුරු වී තිබෙන අවසාන පාඩම. ඒ තමයි 6 වෙනි පාඩම, ශ්‍රී ලංකාවට නිදහස ලැබීම කියන පාඩම තමයි අපිට ඉතුරු වෙලා තිබුණේ තව දුරටත් කතා කරන්න. එහෙමනම් අපි ගිය සතියේ පුරා පැයකට ආසන්න කාලයක් තුලදී ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු ආකාරය, ඒත් එක්කම නිදහසෙන් පස්සේ ශ්‍රී ලංකාව තුල බිහි වූ දේශපාලන පක්ෂ ක්‍රම, ප්‍රජාතන්ත්‍රවාදී රටක දක්නට ලැබෙන සුවිශේෂීම ලක්ෂණයක් වුණා කිව්වා මේ පක්ෂ ක්‍රමේ, දේශපාලන පක්ෂ ක්‍රමේ. ඒත් එක්කම මේ දේශපාලන පක්ෂ ක්‍රමයේ තුල ශ්‍රී ලංකාවේ පැවැත්වූ මහමැතිවරණ 47 සිට 77 දක්වා පැවැත්වූ මහමැතිවරණ, ඉන් ජයගත්තු පක්ෂ සහ ඔවුන් පිහිටවපු ආණ්ඩු සහ ඒ ආණ්ඩුවල තිබුණු ක්‍රියාකාරකම් පිළිබඳවත් යම් තාක් දුරට අපි අධ්‍යයනය කළා. මේ අතර සුවිශේෂී මහමැතිවරණ දෙකක් පිළිබඳව කතා කරා. එකක් 1970 මහමැතිවරණය, ඒත් එක්කම 1977 මහමැතිවරණය පිළිබඳව සාකච්ඡා කළා. ඒ මැතිවරණ දෙක තුලම ජයග්‍රහණය කරපු පක්ෂ බහුතර බලයක් ජනවරණක් ලබාගෙන ජයග්‍රහණය කළ නිසා ඔවුන්ට හැකියාව ලැබුණා මෙරටට ගැලපෙන ආණ්ඩුක්‍රම ප්‍රතිපත්තියක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් දෙකක් නිර්මාණය කරන්න. 70 මහමැතිවරණයෙන් පස්සේ 72 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවක්, 77 මහමැතිවරණයෙන් පසුව 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවක් යනුවෙන් මෙරටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් දෙකක් ගොඩනගපු ආකාරයත්, ඒ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ තුල තිබූ සුවිශේෂී ලක්ෂණ, ඒ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වලට ආවේනික ලක්ෂණ පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒත් එක්කම මේ සෑම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් තුලම තිබුණු වෙනස්කම්, සුවිශේෂී වූ වෙනස්කම් පිළිබඳවත් අපි යම් තාක් දුරට සාරාංශගත දැනුවත් කිරීමක්, ඉගැන්වීමක් ගිය සතියේ පුරා මම සාකච්ඡා කළා පැයකට ආසන්න කාලය තුලදී. එහෙනම් දෙපති අද දවසේ එතැන් සිට ඉදිරියට තියෙන මේ කොටස පිළිබඳව සාකච්ඡා කිරීමට මා මේ හෝරාව යොදා ගන්නවා. එහෙනම් අපි අද දවසේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නිදහස ලැබුණු අපි, අපිම අපේම පාලකයන් තුලින්, අපේම ලාංකේය පාලකයන් තුලින් අපේ රටේ සංවර්ධන කටයුතු කොහොමද සිද්ධ කරේ. නිදහසෙන් පසු මේ රට සංවර්ධන කටයුතු කියන මාතෘකාව යටතේ තමයි අද විෂය කරුණු ඔබට ඉදිරිපත් කරන්නේ. නිදහසෙන් පසු සංවර්ධන කටයුතු පිළිබඳව අධ්‍යයනය කරද්දී ක්ෂේත්‍ර කීපයක් ඔස්සේ මේ පිළිබඳව ඔබට අවධානය යොමු කරන්න පුළුවන්. ක්ෂේත්‍ර කීපයක් ඔස්සේ අවධානය යොමු කරන්න පුළුවන්. ඊට අපි පෙර බලමු මේ බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී ඔවුන් මෙරට ආර්ථික කටයුතු කොහොමද සකස් කරගත්තේ, ඔවුන් කොහොමද ක්‍රියාත්මක කළේ. 1948 නිදහස ලැබුණු දා සිට ලංකාවේ පැවතුණු විවිධ ආණ්ඩු 1978 මොකද දශක 3ක් තුල ඇති වූ සංවර්ධන කටයුතු තමා දරුවනේ මෙතන අපි සාකච්ඡා කරන්නේ. ඔබ හොඳින් අවධානය යොමු කරන්න අධ්‍යන පොදු සාහිත්‍යක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ මේ විෂය කරුණු ඇසුරෙන් ප්‍රශ්නයන් ගොඩනැගුණොතින් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අපි හිතමුකෝ. නිදහසෙන් පසුව ගත වූ දශක 3 තුල, නිදහසෙන් පස්සේ ගත වූ දශක 3 තුල ඇති වූ සංවර්ධන කටයුතු අපිට දෙන්න පුළුවන්. එක්කෝ ආර්ථික සංවර්ධන, ආර්ථිකයේ සංවර්ධනය ගැන තමයි මෙතන අපි කතා කරන්නේ. එනම් මේ ආර්ථික සංවර්ධනයක් ඇති වෙච්ච ක්ෂේත්‍ර, ඒත් එක්කම ඒ තුල ගොවිතැන, ඒත් එක්කම කර්මාන්ත, වාගේ ක්ෂේත්‍රයන් පිළිබඳ අපි අවධානය යොමු කරනවා. ඊට පස්සේ පසු සුබ සාධන කටයුතු මෙන්න මේ ආර්ථික හා සුබ සාධන කටයුතු පිළිබඳව තමයි මේ පාඩම තුල අපි අවධානය යොමු කරන්නේ. ඊට වඩා මම අවධානයෙන් කිව යුතු කරුණක් තියෙනවා. නිදහසෙන් පසුව ගෙවුණු දශක තුන තුල කියන්නේ නිදහස අපිට ලැබිලා අවුරුදු 30ක්. දශකයක් කියන්නේ අවුරුදු 10ක්. එවැනි දශක තුනක් ගතවීමෙන් පසුව අපි ඒ දශක තුන තුළ නැවත හැරිලා බලනවා නම් මොන වාගේ ආර්ථික සංවර්ධනයක් සමාජ සුබ සාධනයක්ද මේ රට සිදු වුණේ කියන එකයි විභාග ප්‍රශ්නයකට අහන්න පුළුවන්. ඒ නිසා ඔබ එවැනි ප්‍රශ්නයක් අහුවොත් ඔබ බුද්ධිමත් විය යුතුයි. මේ ප්‍රශ්නේ නිසි ලෙස අවබෝධ කර ගැනීමට හැකියාව ඔබ සතුව තිබිය යුතුයි. මොකද 1978 වෙනකොට මේ දශක තුන ගෙවිලා අවසානයි. එහෙනම් 1978 පසුව විවිධ රජයන් පැවතුන අදටත් පවතින මේ 78 පසුව පැවති රජයන් ගත්තු ක්‍රියාමාර්ග ලිව්වට මේ පිළිතුරට නිවැරදි වෙන්නේ නැහැ. මේ පිළිතුර නිවැරදි වෙන්නේ නැහැ. ඒක නිවැරදි වෙන්නේ මේ ප්‍රශ්නය අහන ස්වභාවයත් එක්ක. 1948 පසු පැවති රජයන් මෙරට ආර්ථික සංවර්ධනයට සමාජ සුබ සාධනයට ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව ප්‍රශ්නේ අහලා තිබුණොත් මේ වර්තමානයේ දක්වාම ඔබට ලියන්න කිසි ගැටලුවක් නැහැ. පිළිතුරට ඒ ලියන සියලු කරුණු කාරණා නිවැරදි. මොකද කාලයේ යම් කිසි සීමාවකට සීමා කරලා නැහැ. නමුත් දුවේ පුතේ ඔබ හොඳට තේරුම් ගන්න නිදහසෙන් පසුව ගත වූ දශක තුන තුල කියලා හෙවොත් නිදහස ලැබිලා අවුරුදු 30ක් ගත වෙනකන් විතරයි මෙන්න මේ සංවර්ධනයේ කියන කොටසෙන් මේ ප්‍රශ්නේ හැදිලා තියෙන නිසා ඔබ හොඳට බුද්ධිමත් විය යුතුයි. ප්‍රශ්නෙට උත්තර ලියන්න කලින් ඔබ හොඳින් අවබෝධ කරගත යුතුයි මේ ප්‍රශ්නේ මොන වාගේ දෙයක්ද අහන්නේ කියන එක. ඒ නිසා ඔබ හොඳින් අධ්‍යයනය කරන්න මේ අහන්නේ කුමක්ද කියන කරුණු කාරණා නිසා. මොකද ප්‍රශ්නය නිසි ලෙස තේරුම් ගත්තොතින් තමා ඔබට නිවැරදි පිළිතුරු ලියන්න අවස්ථාවක් ලැබෙන. මොනතරම් අපිට විශේෂ දැනුමක් තිබුණත් සමහර අවස්ථාවලදී විශේෂ දැනුම තිබුණත් මේ අහන ප්‍රශ්නයෙන් නිසි ලෙස අවබෝධයක් අහන ප්‍රශ්නයෙන් නිසි ලෙස අවබෝධයක් නොකර ගන්න නිසා දරුවෝ බොහෝ දුරට නිවැරදි පිළිතුරට වඩා වැරදි පිළිතුරු තමයි ලියන්නේ. මට එක අවස්ථාවක මතකයි 2012 අධ්‍යන පොදු සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂකයෙක් විදිහට මම සම්බන්ධ වෙච්ච අවස්ථාවේ මෙවැනිම ප්‍රශ්නයක් අහලා තිබුණා. පැරණි නිර්දේශය තුළ නිදහසෙන් පසු මෙරට සංවර්ධන කටයුතු සඳහා පාලකයන්ගත් ක්‍රියාමාර්ග තුනක් උදාහරණ සහිතව පැහැදිලි කරන්න. ඉතින් එතනදී ඒ දරුවෝ ලියලා තිබුණේ බොහෝ දුරට නිදහසෙන් පසු නෙමෙයි දුවේ පුතේ. ඒ දරුවෝ බොහෝ දුරට ලියලා තිබුණේ නිදහසට පෙර තිබුණු තත්ත්වය. එතනදී සමහර කට්ටිය මහා පරාක්‍රම බෞර රජතුමා ගැන ධාතුසේන රජතුමා ගැන ඔන්න ඔය වාගේ රජවරුන්ගේ ක්‍රියාකලාපයන් ලියලා තිබුණා. පිටු එකමාරක් දෙකක් නෙමෙයි මොනතරම් පිටු ප්‍රමාණයක් ලිව්වත් ලකුණු බිඳුවක්. සමහර දරුවෝ හිතන්නේ මේ පිටු ගානට ලකුණු දෙනවා කියලා. නෑ, එහෙම මොනම වෙලාවකවත් විභාගයේදී එහෙම පිටු ගානට දෙන්නේ නෑ. නිවැරදි පිළිතුරටයි ලකුණු දෙන්නේ. නිවැරදි පිළිතුර වෙන්නේ අහන ප්‍රශ්නයට සාපේක්ෂව. ඒ නිසා ඔබ තේරුම් ගන්න මේ අහන ප්‍රශ්නය කුමක්ද කියන එකයි මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ. එහෙම නැතුව කලබලයට ප්‍රශ්නය උඩින් පල්ලෙන් කියවලා පිළිතුරු ලියන්න යන්න එපා. මොකද අපි ඇත්තටම විශේෂ කරුණු උගන්වනවා වගේම දරුවන්ට කියලා දිය යුතුයි මේ විභාග ප්‍රශ්නයකට පිළිතුරු ලියන ආකාරය, මේ විභාග ප්‍රශ්නයක තියෙන හරය ගැඹුර මොකක්ද කියන එක ඔබ අවබෝධ කරගන්න ඕනේ. මම මේ විශේෂ මාලාව කියන්නේ 11 වසර විෂය නිර්දේශය අතින් අවසන් වුණාට පස්සේ ඔබට ආය මට අවස්ථාවක් ලැබුණොත් අපි සිතියම් ඒත් එක්කම රූප සටහන් සිතියම් ලකුණු කරන ආකාරය ඒ සඳහා තියෙන කොන්දේසි නීති රීති මොනවද කියන දේ පිළිබඳවත් ඔබ දැනුවත් කරනවා. ඒත් එක්කම රූප සටහන් ඇසුරෙන් ප්‍රශ්න දෙකක් ගොඩනැගෙන අපි පළවෙනි ප්‍රශ්නේ වෙනම කාලයක් අරගෙන කතා කරමු. මොකද අපි මේ වන විට කතා කරන්නේ අධ්‍යන පොදු සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටස සහ තුන්වෙනි කොටසේ ප්‍රශ්න, කියන්නේ ව්‍යුහගත ප්‍රශ්න, ලංකා ඉතිහාසය සහ ලෝක ඉතිහාසයේ ප්‍රශ්න සාකච්ඡා කරනවා විනා ඒ ප්‍රශ්න නිර්මාණය වෙන පාඩම් සාකච්ඡා කරනවා හැර පළවෙනි ප්‍රශ්නේ ලකුණු 30ක් ලැබෙන ප්‍රශ්නයට තාම අපි ප්‍රවේශ වෙලා නැත. එහෙනම් ලබන අවස්ථාවක කියන්නේ අය මේ සඳහා ලැබෙන අවස්ථාවක අප ඒ වෙනුවෙන් සාකච්ඡා කරමු අපි ඒ වෙනුවෙන් කාලය යොදවා ගමු ඉන්න අපි අද දවසේ දරුවනේ මේ පාඩමේ නිදහසෙන් පසු ශ්‍රී ලංකාව කියන පාඩමේ අවසාන අංගයට අවසාන කොටසට ඇවිල්ලා තියෙන නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු ඔබ දන්නවා බ්‍රිතාන්‍යයන් බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් ශ්‍රී ලංකාව යටත් කරගත්තට පසුව ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථයේ උනේ දුවේ පුතේ ඔවුන්ගේ ආර්ථිකය ඉතා හොඳින් ශ්‍රී ලංකාව තුල හසුරවා ගැනීම. ඒත් එක්කම ඔවුන්ට අවශ්‍ය වුණේ ශ්‍රී ලංකාව ඔවුන්ගේ වෙළඳපොළක් බවට පත් කර ගැනීමට. ඔවුන් මෙරට ඔවුන්ගේ කාර්යභාරය කරන එහෙම නැත්නම් ඔවුන්ගේ ආර්ථිකය තමන්ගේ මව් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය වෙළඳපොළක් බවට පත් කර ගැනීම තමයි දුවේ පුතේ මේ බ්‍රිතාන්‍ය පාලනයේ මුල්ම අපේක්ෂාව වුණේ. එහෙත් දුවේ පුතේ 1948 අපිට නිදහස ලැබුණාට පසුව අපේ රටේ විවිධ දේශපාලන පක්ෂ මං ඉස්සරලා අපි ගිය සතියේ කතා කරානේ වරින් වර ආණ්ඩු පිහිටවලා මේ ආණ්ඩු හරහා මෙරටට ගැලපෙන ආර්ථික දේශපාලන සමාජීය සංස්කෘතික රටාවක් සමාජ සුබසාධනයක් ඇති කරන්න වරින් වර උත්සාහ ගත්තා. ඒ දේශපාලන පක්ෂවලට ආවේණික වෙච්ච ප්‍රතිපත්ති සකස් කරගෙන ඔවුන්ගේ ආර්ථික දේශපාලන සමාජීය ප්‍රතිපත්ති ඇසුරෙන් ගත වූ දශක තුන තුළ මෙරට තුළ ඇති කරපු සංවර්ධන ක්‍රියාදාමයන් මොනවාද? මේ සංවර්ධන ක්‍රියාදාමයන් යෝජිත නැත්නම් මේ සංවර්ධන යෝජනා ක්‍රම කුමන ක්ෂේත්‍රයන්ටද අයිති කියන එක අපි සාකච්ඡා කරමු. එහෙනම් නිදහසෙන් පස්සේ දුවේ පුතේ මෙරට ඇති වූ ආර්ථික නවෝදයේ ප්‍රධානතම අංගයක් බවට පත් වෙන කෘෂිකර්මාන්තයේ සංවර්ධනය. කෘෂිකර්මාන්තයේ සංවර්ධනය අප ඈත ඉඳලා අතීතයේදී ඒ කියන්නේ අපි දන්නවා මුල් ඓතිහාසික ජනාවාස ලංකාවේ බිහිවීමත් එක්ක කියන්නේ ඉන්දියාව ඉඳලා ආව විවිධ ජන කණ්ඩායම් ලංකාවේ ජනාවාස පිහිටුවාගෙන කෘෂිකර්මාන්තයට යොමු වෙච්ච තැන ඉඳලා අපි කෘෂිකාර්මික රටක් බවට පත් වෙලා තිබුණේ මේ මොහොත වෙනකොට මේ කතා කරන මොහොත වෙනකොටත් ලෝකයේ තුල අපි කෘෂිකර්මාන්තය තුල ජීවත් වන රටක් කියන එක තමයි ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාව මුළු යටත් විත්තියක් බවට 1815 යටත් කරගත්තු තැන සිට ද්වීපිතේ ගත වූ වසර 133ක කාලයේදී ඔවුන් වැඩිම අවධානයක් යොමු කරේ මේ ස්වම්පෝෂිත ආර්ථිකය ලංකාව තුළ තියෙන ස්වම්පෝෂිත ආර්ථිකය ලංකාවේ දේශීය කෘෂිකර්මාන්තයේ නගා සිටුවීමට විනා නැත්නම් මේ දේශීය කෘෂිකර්මාන්තයේ නගා සිටුවීම විනා ඔවුන් මේ වතු වගාව අලුත් භෝග වර්ග හඳුන්වා දීමත් එක්ක වතු වගාවේ ප්‍රවර්ධනයට කටයුතු කරපු ආකාරය තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඔබට ඒක හොඳට මතක ඇති ගිය සතියේ ඉස්සලා සතිය අපි මේ පාඩම් සාකච්ඡා කරා. එහෙමනම් මේ වතු වගාවට යොමු වීමත් එක්ක දුවේ පුතේ දේශීය යතුම් කෘෂිකර්මාන්තයේ යම් පරිහානියක් සිද්ධ වුණා. ඒ නිසා අපි දන්නවා 1848 නිදහස් අරගලයට ප්‍රබල හේතුවක් වුණෙත් මේ දේශීය කෘෂිකර්මාන්තයේ යතුම් කෘෂිකර්මාන්තයේ නොසලකා හැරීම. එහෙනම් දුවේ පුතේ මේ විදිහට දේශීය කෘෂිකර්මාන්තය නොසලකා හැරීමේ ප්‍රතිඵලය උනේ නිදහස ලැබෙන විට අපිට නිදහස ලැබෙන විට මෙරට ආහාර ද්‍රව්‍ය දියුණු කිරීමේ අවශ්‍යතාවයක් ගොඩනැගිලා තිබුණා. මොකද ඔවුන්ට අවශ්‍ය උනේ මෙරට දේශීය කර්මාන්තය නගා සිටුවීමට වඩා මෙරට මේ වතු වගාව හඳුන්වලා දීලා එහි සාරය එහි ලාභය එහි ආදායම සියල්ලම තමන් නතු කර ගැනීම. ඒ නිසා දේශීය කෘෂිකර්මාන්තය තුළ නිෂ්පාදන ඵලයන් බොහොම සීමිත ප්‍රමාණයක් තමා දරුවනේ සිද්ධ වුණේ. ඒ නිසා ගොවිතැන් කටයුතු ගොවිතැන් කටයුතු දියුණු කිරීමේ අභිලාෂයක් මේ නිදහස ලැබෙන සීමාව තුළ අපේ ජනනායකින්ට අවබෝධ වෙලා තිබුණා. එහෙමනම් දුවේ පුතේ කෘෂිකාර්මික කටයුතු දියුණු වීමේ මූලික පියවර කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ මූලිකම අඩිතාලම දුවේ පුතේ වී ගොවිතැනට දුන්නා. වී ගොවිතැන. එහෙනම් කෘෂිකර්මාන්තය අර්ථයේ දියුණු වෙච්ච ප්‍රධානතම වගාව තමයි වී ගොවිතැන. නෑ ඇයි මේ තරමට වී ගොවිතැනට ප්‍රමුඛතාවක් නිදහසෙන් පසු රජයන් දුන්නේ? මොකද අපේ ප්‍රධානතම ආහාරය අපි දන්නවා බත. නම් බත සපයා ගැනීම සඳහා අවශ්‍ය වන ක්‍රමවේද සඳහා රජයේ අනුග්‍රහය ලබා දුන්නා. එහෙනම් දුවේ පුතේ අපි දන්නවා පළමු ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ ඇති වුණ ආර්ථික පරිහානියක් 1920 ගණන්වල විඳ මේ ආර්ථික පරිහානියත් එක්ක ලෝකය තුල මේ ආහාර ද්‍රව්‍යවල මිල සීග්‍රයෙන් ඉහළ ගියා. ඒ නිසා ඒ ආහාර ද්‍රව්‍යවල මිල සීග්‍රයෙන් ඉහළ යාම නිසා අපි වාගේ සංවර්ධනීය විමින් පවතින රටවලට තුන්වෙනි ලෝකයේ රටවලට ලෝක වෙළඳපොළත් එක්ක ලෝක වෙළඳපොළේ පවතින මේ දැඩි මිලත් එක්ක තරඟ කරන්න බැරි වුණා. ඒ නිසා දුවේ අපි එරට අපේ පාලකයෝ මොකද කරේ? මෙරට දේශීය කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා වැඩ කටයුතු සිදු කරා. දේශීය කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා වැඩ කටයුතු කරා. එහි පළමු ඵලදායි පියවර බවට පත් වෙන්නේ නිදහසට පෙර ඔබ දන්නවා ඩොනමෝර් ප්‍රතිසංස්කරණත් එක්ක විධායක සභා හතක් හිටෙව්වා කියලා අපි කතා කරා. මේ විධායක සභා හත අතරින් වඩා ඵලදායිම විධායක කාරක සභාවක් උනේ දරුවනේ කෘෂිකර්ම අමාත්‍යාංශය. එහෙනම් ඩී සේනානායක මහතා කෘෂිකර්ම ඇමති වෙලා ඉන්න කාලේ ශ්‍රී ලංකාවේ මේ වීවගාව දියුණු කිරීම සඳහා ඉතාමත් දිගු කාලීන ප්‍රතිඵල අනුගමනය කරා. ඒ අතර වඩාත් වැදගත් ප්‍රතිඵලයක් බවට පත් වුණේ 1947 නිදහස ලැබෙන්න කලින් ඉඳලා මේ ඩී සේනානායක මහතා බහුකාර්ය යෝජනා ක්‍රමයක් අනුගමනය කරා. එහෙම නැත්නම් බහුකාර්ය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළා. ගල්ලොයි බහුකාර්ය යෝජනා ක්‍රමය තමයි ලක් ඉතිහාසයේ ප්‍රථම බහුකාර්ය යෝජනා ක්‍රමය. බහුකාර්ය කියන්නේ මේ සංවර්ධන ව්‍යාප්තිය තුලින් අපේක්ෂිත ප්‍රතිඵල ගොඩාක් තිබුණා, අරමුණු ගොඩාක් තිබුණා. ඒ නිසා මේකට බහුකාර්ය යෝජනා ක්‍රමයක් කියන නාමයෙන් හැඳින්වුවාට ඒක වරදක් නැහැ. එහෙමනම් 1948න් පස්සේ වීවගාවේ දියුණුව සඳහා ඩී.එස්. සේනානායක මහතා විසින් බහුකාර්ය යෝජනා ක්‍රමය අනුගමනය කරාට අමතරව දුවේ පුතේ ඉතාමත් වටිනා කාර්යයක් ආරම්භ කරා. නැත්නම් වටිනා ව්‍යාපෘතියක් විදිහට මේ ගොවි ජන සේවා නැත්නම් ගොවි ජන පිහිටවීම ආරම්භ කරා. එමනම් මේ ගොවි ජනපද පිහිටවීම ආරම්භ කළේ මේ අපේ වාගේ ප්‍රදේශවල, විශේෂයෙන් වියලි කලාපේ රජරට ප්‍රදාන කොටගත්තු මේ වියලි කලාපේ. එහෙනම් ඔබෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්, වියලි කලාපය තුලම මේ ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කරන්න තුඩු දුන්නු හේතු සාධක මොනවාද? එහෙනම් ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කිරීමේ අරමුණු මොනවාද? මෙන්න මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන්. නැත්නම් මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් ඔබේ. එහෙම වුණාම අපි දන්නවා මේ ගොවි ජනපද ව්‍යාපාර වියලි කලාපේම ආරම්භ වෙන්න හේතු සාධක කිහිපයක් බලපෑවා. එකක් තමයි මේ වන විට තෙත් කලාපයේ තුල ජන තදබද ඉතාම ශීඝ්‍ර ලෙස ඉහළ ගිහිල්ලා තිබුණා. ඒත් එක්කම ජනසංඛ්‍යා වැඩි වීමට සාපේක්ෂව රැකී ආරක්ෂා වැඩි වෙනවා. ඒ කියන්නේ රැකී ආරක්ෂා කරන්න ඕනේ මිනිස්සු. ඒ නිසා රැකී ආරක්ෂා නිතර එහෙම ජනිත වෙන්නේ නැහැ. ඒ නිසා මේ ජනගහණයට සාපේක්ෂව රැකියා හිගය අඩු කර ගැනීමේ අපේක්ෂාවෙන් මේ වියලි කලාපයට ජනසංඛ්‍යාව සංක්‍රමණය කරලා මේ ප්‍රදේශ තුල උන්ට ජීවන වෘත්තියකට අවශ්‍ය පසුබිම ගොඩනගලා දෙනවා. ඒත් එක්කම රටේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීමත් මේ ගොවි ජනපද ව්‍යාපාරයේ තවත් එක් ප්‍රබල අරමුණක්. ඒත් එක්කම වියලි කලාපයේ වැව්වමුණු මාර්ග, ඔබ දන්නවා රාජාණ්ඩු සමය තුල අපි දන්නවා අනුරාධපුර යුගයේ මේ ප්‍රදේශයේ වැව් බැඳි රාජ්‍ය කියලා කිව්වේ. එහෙනම් මේ රජවරු හදපු වැව්වමුණු මේ වෙනකොට කැඩිලා බිඳිලා ගිහිලා විවිධ ආක්‍රමණ නිසා, සබාධම යම් යම් දේවල් නිසා, මේවා පාවිච්චි නොගත්තු නිසා බොහෝ දුරට මේ වාරි පද්ධතිය රජරට මිනිසුන්ගේ ජීවනාලය වෙච්චි මේ වාරි පද්ධතිය මේ වෙන විට ක්‍රමයෙන් වල් බිහි වෙලා විනාශ වෙලා තිබුණේ. ඒ නිසා මේ තිබුණු වාරි පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය කරලා රජරටට සම්පෝෂිත ආර්ථිකයක් ලබා දීමේ පරමාර්ථයෙන් මෙන්න මේ වියලි කලාපය තුළ ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කරනවා. නිසා ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසුම භෞතික පරිසරයක් තියෙන හොඳම කලාපේ බවට මේ විදිහට වියලි කලාපේ පත් වීමේ තරම් පුදුමයක් නෙමෙයි. එහෙනම් මේ කරුණු කාරණා නිසා වියලි කලාපයේ තුල ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කරනවා. ඒත් එක්කම දරුවනේ තෙත් කලාපේ පවතින ඉඩම් හිගයටත් ඒ ඉඩම් හිගය අවම කරලා මේ වියලි කලාපයේ තුල ඉඩම් ලබා දීලා ඉඩම් ලබා දීම තුලින් ඉඩම් තෘප්තිම ඉඩම් හිමි ඉඩම් හිමි තෘප්තිමත් ගොවි ජන පරපුරක් ගොවි පිරිසක් ඇති කිරීමේ පරමාර්ථයෙන් තමයි මේ ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කරන්නේ. එහෙමනම් දුවේ පුතේ මේ විදිහට යම් යම් හේතු සාධක පදනම් කරගෙන ආරම්භ වෙන ගොවිජනපද හේතු සාධක අරමුණු කරගෙන ආරම්භ වුණු ගොවිජනපද ව්‍යාපාරය ඒ තරම් ලෙහෙසියෙන් පහසුවෙන් කරගෙන යන්න බැරි වුණා. ඒ තරම් ලෙහෙසි වුණේ නැහැ. මේවට විශාල අභියෝග තිබුණා. ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කිරීමත් එක්ක විශාල අභියෝග රැසකට මුහුණ දුන්නා පවතින රජයන්. එහෙනම් මේ වාගේ අභියෝග රැසක් මැද තමයි මේ ගොවිජනපද ව්‍යාපාර ආරම්භ වුණේ. එහෙනම් අපි බලමු පුතේ මොනවද මේ ගෝජනපද ව්‍යාපාර පිහිටවීමේදී ගෝජනපද ව්‍යාපාර ආරම්භ කිරීමේදී පැවති රජයන්ට මුහුණ දීමට සිදු වෙච්ච ගැටලු එහෙම නැත්නම් මුහුණ දුන්නු අභියෝග. පළවෙනි එක තමා මේ තෙත් කලාපයේ සිටින ජනතාව තෝරා බේරාගෙන මේ වියලි කලාපයට අරගෙන ගිහිල්ලා එහි පදිංචි කරවීමත් ප්‍රබල අභියෝගයක්. අපි වුණත් අපි හිතන්නේ අපේ ප්‍රදේශය අතහැරලා වෙනත් ප්‍රදේශයකට ඉඩම් දීලා ගිහිල්ලා පදිංචි වෙලා වෘත්තියක් විදියට ගොවිතැන හෝ වෙනත් වෘත්තියක් කරන්න කිව්වොත් අපි එකපාර මේකට කැමති වෙන්නේ නැහැ. අපිට මොකද පරම්පරාවෙන් හිටපු ඉඩකඩම් අතහැරලා හිටපු ඥාතීන් අතහැරලා අපිට යන්න වෙනවා. ඒ නිසා ඒ තරම් මේක සාර්ථක වුණේ නැහැ. නමුත් මේ අභියෝගයේ කෙලෙස හෝ මේ පැවති රජයන් ජය ගන්න උත්සාහ කරා. දෙවෙනි එක තමයි අවුරුදු 700ක් වගේ දිගු කාලයක් තිස්සේ දුවේ මුතේ මේ රජරට ප්‍රදේශයේ වියලි කලාපයේ වල් බිහි වෙලා තිබුණේ. ඒතර මේ වල් බිහි වෙච්ච වියලි කලාපයේ කෘෂි කර්මාන්තයට යෝග්‍ය පරිදි සකස් කිරීමට කටයුතු කිරීමක් දැවැන්ත අභියෝගයක්. එහෙනම් කෘෂි කර්මාන්තයට යෝග්‍ය පරිදි සකස් කිරීමක් ප්‍රබල අභියෝගයක් බවට පත් වුණා. ඒත් එක්කම අස්තැන්නලේ නෙලන්න ඉතාමත් දිගු කාලයක් යනවන අඩුමතරේ මාස 3ක් 4ක් වගේ දිගු කාලයක් යන නිසා මේ ප්‍රථම අස්තැන්න නෙලනක වගා භූමිය හඳුනාගෙන වගා භූමිය සකස් කරලා ඒත් එක්කම වගා කටයුතු සිදු කරලා ප්‍රථම අස්තැන්න නෙලා ගන්නා තෙක්ම මේ ජානපදිකයන්ට රජයෙන් යම් ආධාර මුදලක් දෙන්න සිද්ධ වුණා. ඒකත් විශාල අභියෝගයක්. ඒත් එක්කම දරුවනේ මේ රජරට ප්‍රදේශයේ මේ වියලි ප්‍රදේශ තුල සෞඛ්‍ය පහසුකම් අධ්‍යාපනය ඇතුළු සමාජ සුබ සාධන කටයුතු දියුණු කරන්න ඕනේ. ඒක පැත්තකින් ගොවිතැන දියුණු කරලා ජනතාවගේ ආර්ථිකය නංවාලීමට රජය කටයුතු කරනවා වගේම ඊට සමගාමීව ජනතාවගේ සුබ සාධන කටයුතු සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රවාහන ඇතුළු මෙන්න මේ සුබ සාධන කටයුතු දියුණු කළ යුතුයි. ඉතින් ඒවත් දැවැන්ත අභියෝග බවට පත් වුණා. ඒත් එක්කම මේ නිෂ්පාදිත ද්‍රව්‍ය සාධාරණ මිලකට ගොවියන්ට සහාය ලැබෙන විදිහට නැත්නම් ගොවියන්ට වාසියක් ලැබෙන විදිහට මේවා සාධාරණ මිලට අලෙවි කර ගැනීම ඒ අභියෝග අතර ප්‍රධාන වුණා. එහෙනම් දරුවනේ නව ගොවිජනපදසේ ව්‍යාපාරය තුළින් අපේක්ෂිත අරමුණු සහ ඒ අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම සඳහා ගත්තු ක්‍රියාමාර්ග මොනවාද කියන එකයි අපි කතා කරේ. ඒත් එක මේගත් ක්‍රියාමාර්ග වලට සමගාමීව මුහුණ දුන්නු අභියෝග මේ ගොවිජනපද පිහිටුවීමේදී පැවති රජයන් මුහුණ දුන්නු අභියෝග මොනවාද කියන එකත් අපි සාකච්ඡා කළා. එහෙමනම් දුවේ පුතේ මේ ගොවිජනපද ව්‍යාපාරය ගැන කතා කරද්දී ගොවිජනපද ප්‍රධාන ආකාර දෙකකට දරුවනේ වර්ග කරනවා. ගොවිජනපද ව්‍යාපාරයේ කොටස් දෙකකට අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි නිදහසට පෙර ආරම්භ කරපු ගොවිජනපද මොනවාද? නිදහසට පෙර ආරම්භ කරපු ගොවිජනපද. එහෙනම් ඔබ දන්නවා බුද්ධුවේ පුතේ මින්නේරි, මිනිපේ, පරාක්‍රම සමුද්‍රය, කාගම, රිදී බැඳියල යන ගොවිජනපද බුද්ධුවේ පුතේ මේ නිදහසට පෙර ආරම්භ කරපු ගොවිජනපද. ඊට පස්සේ තව සංගිලි කනදරාව, උනච්චයි, උනිච්චයි ඔන්නෝ වගේ ප්‍රදේශ තුල ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කරා නිදහසට පෙර. ඊට පස්සේ නිදහසෙන් පසුව දුවේ පුතේ නිදහසෙන් පසුව 1953 වර්ෂයේ දක්වා නිදහසෙන් පසුව 1953 දක්වා කාලය තුලදී තවත් ගොවිජනපද 15ක් ආරම්භ වුණා. තවත් ගොවිජනපද 15ක් ආරම්භ වුණා. ඒවා අතර වඩා වැදගත් වුණා ගල්ඔය, උඩවලව, කුරුළුවැව, කන්තලේ, අල්ලේ, පදවිය, පාවට්ට කුලම්, කණ්ඩලම, වවුනිකුලම් කියන ගොවිජනපද. ඊට අමතරව බත්මැඩිල්ල, දේවහුව, ගිරිතලේ, ඉරණමඩු, ඔන්නෝයවා සොරබොරවැව, ඔන්නෝයවාගේ ගොවිජනපද ව්‍යාපාර පිළිබඳව අපිට අවධානය යොමු කරන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ නිදහසට පෙර සහ නිදහසට පසු, නිදහසෙන් පසු කියලා කොටස් දෙකක් යටතේ මේ ගොවිජනපද ව්‍යාපාර කතා කරමු. එහෙනම් දුවේ පුතේ ඔබට දැන් සරලව අවබෝධ කරගන්න පුළුවන් නිදහසෙන් පසු කුෂ්කර්මාන්තයේ නවෝදයක් සඳහා ගත්තු ක්‍රියාමාර්ග අතරින් වඩාත් වැදගත් ක්‍රියාමාර්ගයක් වුණේ මේ ගෝජනපද ව්‍යාපාර ආරම්භ කිරීම. ගෝජනපද ව්‍යාපාර ආරම්භ කිරීම. එහෙනම් මේ ගෝජනපද ව්‍යාපාරයන් වලට අමතරව මේ විවගාවේ දියුණුව සඳහා අපි කතා කරන්නේ කෘෂිකර්මාන්තයේ යටතේ නිදහස ලැබුණු පසුව මෙරට කෘෂිකර්මාන්තයේ යටතේ විවගාවේ උන්නතිය විවගාවේ දියුණුව සඳහා පැවති රජයන් ගත් ක්‍රියාමාර්ග මොනවද කියලා. එහෙනම් විවගාවේ දියුණුව සඳහා ගත් ක්‍රියාමාර්ග අතරින් වඩාත් ඵලදායි ක්‍රියාමාර්ගයක් ප්‍රථම ක්‍රියාමාර්ගයේ බවට පත් වුනේ මේ ගෝජනපද ව්‍යාපාර ආරම්භ කරලා. ඉන් පසු අපි කතා කරමු වඩාත් ඵලදායි ක්‍රියාමාර්ගයක් විදිහට ව්‍යාප්තියක් විදිහට මේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය කොහොමද විවගාවේ උන්නතියට බලපෑවේ. එහෙනම් අපි දන්නවා ලංකාවේ දිගම ගංගාව නම් මහවැලි ගඟ කිලෝමීටර් 330ක් පමණ දිග මේ මහවැලි ගඟ ඇසුරු කරගෙන රජරට රජවරු වැව්බැමුණු හැදුවේ යම්සේද නිදහසෙන් පසුව බිහි වූ ඇතැම් පාලකයන් මේ ගංගාවේ පහස ලැබමින් රජරට මිනිස්සු වියලි කලාපයේ මිනිස්සුන්ට මෙහි පහස ලැබීම සඳහා අවස්ථාව උදා කර දීම සඳහා කාලෝචිත ක්‍රියාමාර්ග රසක් අනුගමනය කරන මහවැලි ගඟ කේන්ද්‍ර කරගන්නේ. එනම් මේ මහවැලි ව්‍යාපාරයේ යටතේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ යටතේ අපේක්ෂිත අරමුණු කිහිපයක් තියෙනවා. මහවැලි යෝජනා ක්‍රමයේ යටතේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ තුලින් අපේක්ෂිත අරමුණු රාශියක් තියෙනවා. ඒ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පැවති රජයන් මොන වගේ ක්‍රියාමාර්ගද අනුගමනය කළේ කියන එක අපි සාකච්ඡා කරමු. එහෙමනම් දීපතේ අපි බලමු මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ අරමුණු කිහිපයක්. පළවෙනි අරමුණ විදිහට මම ගන්නා වියලි කලාපේ වගා කර තිබූ බිම් වලට හා අලුතින් වගා කරන බිම් වලට ජල පහසුකම් සැපයීම. වියලි කලාපේ වගා කර තිබූ බිම් වලට හා අලුතින් වගා කරන බිම් වලට ජල පහසුකම් සැපයීම. ඒත් එක්කම රැකියා ව්‍යුක්තිය හා ඉඩම් අහිමි පවුල් මේ වියලි කලාපේ මේ මහවැලි ව්‍යාපාරයේ පදිංචි කරවලා ඔවුන්ගේ ජන ජීවිතයේ ඔවුන්ගේ ආර්ථිකයේ ඔවුන්ගේ වෘත්තීන් ශක්තිමත් කරන්න. ඒත් එක්කම ජල විදුලි උත්පාදන ධාරිතාව වැඩි කිරීම. මොකද මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය කියන්නේ ලංකාවේ ආරම්භචි බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය. ඒ නිසා මේකෙන් කෘෂිකර්මාන්තයේ දියුණුවක් ඇති කරන වශයෙන්ම වෙනත් අරමුණු ප්‍රතිලාභ රසක් අපේක්ෂාවෙන් තමයි මේ ආරම්භ කරන්නේ. ඒ අතර ජල විදුලි උත්පාදනයක් ගැන වියලි කලාපයේ ජන ව්‍යාප්තියක් ඇති කිරීම, විවගාවට අමතරව අතිරේක ධාන්‍ය වර්ග ඇතුළු ආහාර භෝග නිෂ්පාදනය වැඩි කිරීම, නව රැකියාවක් අවස්ථා බිහි කිරීම, විශේෂයෙන් ගම් වතුර පාලනය, කුඩා කර්මාන්ත ආරම්භ කිරීම, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, ඔන්න ඔය වාගේ විශාල අරමුණු පෙරදරි කරගෙන මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කරනවා. එහෙනම් දුවේ පුතේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය බහුකාර්ය යෝජනා ක්‍රමයක්. මේ යෝජනා ක්‍රමය 1968 දී තමයි මේ මුල් සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ. 68 මුල් සැලැස්ම ක්‍රියාත්මක කරලා අවුරුදු 30කින් මෙහි වැඩ කටයුතු අවසන් කරන්න අවුරුදු 30ක් පුරා පියවර කිහිපයකින් මෙහි වැඩ කටයුතු අවසන් කරන්න තමයි අපේක්ෂා කළේ. එහි පළමු පියවර 1968 ආරම්භ වෙන මේ ව්‍යාපාරය පියවර කිහිපයක් ඔස්සේ සැලසුම් කරලා තිබුණා අවුරුදු 30කින් නිමා කරන්න. ඊටම සැලසුම් සහගතව මේ ව්‍යාපාරය ආරම්භ කරේ. එහෙනම් මෙහි මූලික අරමුණ උනේ මෙහි පළමු පියවර උනේ දුවේ පුතේ මහවැලි ගඟ මහවැලි සංවර්ධන ව්‍යාපාරයත් ආරම්භ කරපු පළවෙනි අදියර තමයි පොල්ගොල්ල කියන ස්ථානයේදී මහවැලි ගඟ හරහා විශාල වේල්ලක් බැඳලා ඒ වේල්ල ආශ්‍රිතව උමගක් හරලා ඒ උමගෙන් ගන්න ජලය මහවැලි ගඟේ ජලය මේ උමග හරහා මහවැලි ගඟේම අතු ගංගාවක් වන සුදු ගඟට එකතු කරලා ඒ සුදු ගඟෙන් ලැබෙන ජලය බෝවතැන්න ජලාශය පෝෂණය කරලා ඒ හරහා රජරට වියලි කලාපයට කලාපයේ තුල තියෙන වැව් පෝෂණය කරන එක තමයි අපේක්ෂා. ඔබට අහලා ඇති, ඔබ දන්නවත් ඇති, ඔය අපේ අම්මලා තාත්තලා සමහර වෙලාවට කියනවා අපිට වැස්සට කමන්නේ නූර පැත්තට වහිනවා නම් අපේ වැව් ටික පිරෙනවා, අපිට හොඳයි නූර පැත්තට. ගාල්ල මාතරට වැස්සට අපිට වැඩක් නැහැ. බොහෝ දුරට මේ නූරට එහෙම වහිනවා නම් අපිට හොඳයි. මොකද අපිට හොඳ වෙන්නේ දරුවනේ ඔන්න ඔය හේතුව නිසා, මේ පොල්ගොල්ල ව්‍යාප්තිය නිසා. ඒ නිසා මේ පොල්ගොල්ල ව්‍යාපාරය තුල නැත්නම් මේ පොල්ගොල්ල පළමු ව්‍යාපෘතිය තුලින් දුවේ පුතේ මේ වියලි කලාපයේ කලාවව නාචදූවව නුවරව තිසාවව ඇතුළු වැව් කීපයක් ජලයෙන් පෝෂණය වෙලා ඒ පෝෂණය තුලින් මේ රජ රට ජීවත් වන මේ අපේ ගොවි ජනතාවට ඉතා හොඳින් කෘෂිකර්මාන්තය කරගෙන යෑමේ අවස්ථාවක් දරෝනේ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ තවදුරටත් ඉස්සරහට අරගෙන යන. නමුත් මේ යෝජනා ක්‍රමය ආරම්භ කරපු රජය තුල පැවති යම් යම් ගැටලු සහගත තත්ත්වයන් නිසා ඒ රජය 1977 වෙනස් වෙනවා. ඔබට මතක ඇති අපි ගිය සතියේ කතා කරා 1977 මහා මැතිවරණය ගැන. එතනින් පස්සේ ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට ආවට පස්සේ ඒ වන විට රටේ තිබුණු දැවැන්ත ආර්ථික අර්බුදයත් එක්කලා දුවේ පුතේ මොකද කරන්නේ මේ අවුරුදු 30කින් නිමා කිරීමට පියවර කිහිපයකින් සැලසුම් කරලා තිබුණු අවුරුදු 30ක් පුරා පියවර කිහිපයක් තුල සැලසුම් කරලා තිබුණු මේ මහවැලි සංවර්ධන ව්‍යාපාරය ඉතා ඉක්මනින් වසර 6ක් වාගේ කෙටි කාලයක් තුලදී නිමා කරලා මේ තියෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුක්ත නව රජය නව ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා එතැන් සිට මේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ලෙස වෙනස් වෙලා කඩිනමින් මේ කටයුතු සිදු කරන්න රජය කටයුතු කරනවා. ඒ අනුව දුවේ පුතේ එතෙක් පැවති මහවැලි සංවර්ධන මණ්ඩලය මහවැලි සංවර්ධන මණ්ඩලය වෙනුවට 1978 මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ පිහිටවලා ඒ අමාත්‍යාංශයේ භාරකාරත්වයේ ගාමිණී දිසානායක කියන ලංකාවේ කෘතහස්ත දේශපාලඥයාට පවරන. එතෙන් සිට දරුවනේ මහවැලි ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු 1979 මහවැලි අධිකාරිය යටතේ පත් කරලා ඉතා විශාල කාර්යභාරයක් සිදු කරනවා. එහිදී දුවේ පුතේ මහවැලි යෝජනා ක්‍රමයේ යටතේ මහා පරිමාණ ජලාශ ඉදිකිරීමක් ලංකාවේ තියෙනවා. මහවැලි ගඟ පදනම් කරගෙන කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, උල්හිටිය, රත්කිඳ, මාදුරෝය වැනි ජලාශ ඉදිකරන්න පටන් ගන්නවා. එමුනා විවිධ රටවල විශේෂයෙන් බටහිර ජර්මනිය, බ්‍රිතාන්‍ය ස්වීඩනය මෙන්න මේ වගේ රටවල් වල මූල්‍යම ආධාර අරගෙන මේ මහවැලි ව්‍යාපාරයේ බොහෝ ජලාශ ඉදි කරනවා. ඒත් එක්කම බොහෝ වැඩ කටයුතු සිදු කරනවා. ඒත් එක්කම උමං මාර්ග හදලා, ඇල මාර්ග හදලා මේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය තුළින් මේ ජනතාවට දියවර සපයා දීම සඳහා විශාල කාර්යභාරයක් සිදු කරනවා කියන එක ඔබට දැන් පැහැදිලි ඇති. එහෙනම් දුවේ පුතේ මේ ආකාරයට නිදහසෙන් පසුව මෙරට විවගාවේ උන්නතිය සඳහා ගත්තු ක්‍රියාමාර්ග අතර වඩාත් ඵලදායි ක්‍රියාමාර්ග දෙකක් උනේ අපි මුලින්ම කතා කරපු ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කරන එකත් ඉන්පසුව මහවැලි ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන එකත්. එහෙමනම් ඒ ව්‍යාපාර දෙකේම අරමුණු කතා කරා. ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මොනවාගේ ක්‍රමවේදද අනුගමනය කරේ කියලා අපි කතා කරා. එහෙනම් දුවේ පුතේ විවගාවේ උන්නතිය සඳහා ඉහත සඳහන් කළ, ඒ කියන්නේ ගොවි ජනපද ව්‍යාපාරය, මහවැලි ව්‍යාපාරය කියන මේ ව්‍යාපාර දෙක හැරුණහම තව මොනවාගේ ක්‍රමවේද තුලින්ද විවගාවේ උන්නතියක් සිදු කළ ඇති කලේ. එහෙනම් දුවේ පුතේ අපි බලමු ඊළඟට මේ විවගාවේ දියුණුව සඳහා මොනවාගේ ක්‍රමවේදද තව ආරම්භ කරේ. එහෙමනම් දුවේ පුතේ 1943 වී සඳහා සහතික මිල ක්‍රමයක් ආරම්භ කරනවා. වී සඳහා සහතික මිල ක්‍රමයක් ආරම්භ කරනවා. ඒත් එක්කම 1951 පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කරනවා. පොහොර සහනාධාර වැඩසටහන. ඒත් එක්කම 1958 කුඹුරු පනතක් ගේනවා. කුඹුරු පනතක් ගෙනල්ලා මේ නීති රීති සම්පාදනය කරන්න පටන් ගන්නවා. මේ විවගාව සඳහා අවශ්‍ය ඉඩම් සහ එහි නීත්‍යානුකූල බව රැකීම සඳහා ඊට අමතරව දුවේ පුතේ වී පර්යේෂණ ආයතන පිහිටවීම සහ නව වී ප්‍රභේද හඳුන්වා දීම විශේෂයෙන් බතලගොඩ වාගේ වී අභිජනන මධ්‍යස්ථාන පිහිටෙවුවා. ඒත් එක්කම ශ්‍රී ලංකාව පුරා ගෞජන සේවා මධ්‍යස්ථාන පිහිටවනවා. ගෞජන සේවා මධ්‍යස්ථාන පිහිටවනවා. රජයේ බැංකු මගින් ගොවින්ට සහනදායි පොලියට ණය ආධාර ලබා දෙනවා. ඉතින් ඔන්න ඔය වාගේ වැඩසටහන් රාශියක් තුලින් මේ විභාගාවේ උන්නතිය සඳහා වැඩ කටයුතු සිදු කරා කියන එක ඔබට දැන් පැහැදිලි වෙයි. එහෙනම් දුවේ පුතේ නිදහසෙන් පසු කෘෂිකර්මාන්තයේ එක ක්ෂේත්‍රයක් විදිහට අපි මේ විභාගාව කතා කරා. ඊට අමතරව දුවේ පුතේ අපි විභාගාවට අමතරව වීගොවිතනට අමතරව කෘෂිකර්මාන්තයේ තවත් වැදගත් ක්ෂේත්‍රයක් විදිහට දුවේ පුතේ ව්‍යාපාරික කෘෂිකර්මාන්තය ගැන අපි කතා කළ යුතුයි. මොකද ඒ කර්මාන්තයත් විභාගාව වගේම කෘෂිකර්මාන්තය සඳහා වැදගත් වන අංගයක්. ව්‍යාපාරික කෘෂිකර්මාන්තය ඉංග්‍රීසි නැත්නම් බ්‍රිතාන්‍ය ජාතිකයෝ වඩාත් හොඳින් ඵලදායක ඵලදායිතාවක් ලබාගත්තු ක්ෂේත්‍රය තමයි ව්‍යාපාරික කෘෂිකර්මාන්තය. එහෙමනම් බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන්නු තේ රබර් සහ සාම්ප්‍රදායිකව පැවති පොල් වගාව ආශ්‍රිතව නිෂ්පාදනයන් නිදහසෙන් පසු ගත වූ දශක තුන තුළදී ප්‍රධාන අපනයන ද්‍රව්‍ය බවට පත් වෙනවා. ප්‍රධාන අපනයන ද්‍රව්‍ය බවට පත් වෙනවා. එහෙමනම් මේ අපනයන ද්‍රව්‍ය බවට පත් වන තේ රබර් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදනයන් ප්‍රවර්ධනය කිරීම අපේ රටට විශාල ආදායමක් ලබා ගැනීම සඳහා නිදහසෙන් පසුව තිබුණු බොහෝ රජයන් බොහෝ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. එහෙනම් දුවේ පුතේ අපි බලමු මේ ව්‍යාපාරික කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා නිදහසෙන් පසුව පැවති රජයන් ගත්තු ක්‍රියාමාර්ග මොනවාද කියන එක. ඒ අනුව පළමු ක්‍රියාමාර්ගයේ විදිහට මම ඔබට ඉදිරිපත් කරන්නම්. දුවේ පුතේ පළවෙනි එක විදිහට 1972 නව ඉඩම් ප්‍රතිපත්තියක් නව ඉඩම් ප්‍රතිසංස්කරණ නීතියක් හඳුන්වා දෙනවා. ඒ අනුව දුවේ පුතේ එක් පුද්ගලයෙකුට නිශ්චිතවම තමන්ගේ තනි අයිතිය ලබාගත හැකි ළඟ තබාගත හැකි ඉඩම් ප්‍රමාණයක් තීරණය කරා. යනු එක් පුද්ගලයෙකුට අයිති කරගත හැකි ඉඩම් ප්‍රමාණය විභාගාව සඳහා හෙක්ටයාර 10ක් එහෙම නැත්නම් අක්කර 25ක් උත් වෙනත් භෝගයන් සඳහා හෙක්ටයාර 20ක් එහෙම නැත්නම් අක්කර 50ක් උත් ළඟ තියාගන්න පුළුවන්. ඔන්න ඔය වාගේ නීති රීති දෙනවා. ඊට අමතරව 1975 නව ඉඩම් ප්‍රතිපත්තියක් ආයේ දෙනවා 75. එහිදී දරුවනේ කරේ මේ වන විට වතු වගාවේ හිමිකාරත්වයේ තියෙන පොදු සමාගම් සතුව පැවති මේ ඉඩම් මේ වතු ටික ජනසතු කරනවා. ජනසතු කිරීමත් එක්ක මහා පරිමාණ වතු යටතේ මහා පරිමාණ වතු වගාව යටතේ තිබුණු මේ ඉඩම් වලින් 62%ක්ම රාජ්‍යංශයට ගන්නවා. මේ ඉඩම් වලින් 62%ක් රාජ්‍යංශය සතු කරගන්නවා. ඊට අමතරව දුවේ පුතේ 1975 මේ ඉඩම් ප්‍රතිපත්තිය මගින් පොදු සමාගම් සතුව පැවති ඉඩම් රාජ්‍යංශයට ලැබීමත් එක්ක පෞද්ගලික අංශයේ ඉඩම් රජයට මාරු වීමක් සිද්ධ වෙනවා. පෞද්ගලික අංශයේ සතුව පැවති ඉඩම් රජයට මාරු වීමක් සිද්ධ වෙනවා. එහෙනම් දුවේ පුතේ මේ 72 ඉඩම් පනත 75 ඉඩම් පනතට අමතරව මේ රාජ්‍යංශයේ සතුව පැවති ඉඩම් ඉතා හොඳින් කළමනාකරණය කර ගැනීම සඳහා විවිධ ආයතන පිහිටවනවා. මේ රජයේ සතුව පැවතිච්ච මේ වතු ඉඩම් වතු ටික ඉතා හොඳින් කළමනාකරණය කර ගැනීම සඳහා විවිධ ආයතන පිහිටවනවා. ඒ අනුව දුවේ පුතේ 1958 රාජ්‍ය වැවිලි සංස්ථාවත් 1976 උඩ රටවත් වතු සංවර්ධන මණ්ඩලයත් ජනතා වතු සංවර්ධන මණ්ඩලයත් කියන මෙන්න මේ රාජ්‍ය ආයතන පිහිටවනවා. එමනම් ඒවා තමයි ව්‍යාපාරික කෘෂිකර්මාන්තයේ ප්‍රබෝධයට නවෝදයට දියුණුවට ගත් ක්‍රියාමාර්ග කිහිපයක්. එහෙනම් එකක් තමයි දුවේ පුතේ නව ඉඩම් ප්‍රතිසංස්කරණ නීති රීති ගේනවා. ඒත් එක්කම රජයේ සතුව පවතින ඉඩම් කළමනාකරණයට ආයතන පිහිටවනවා. ඒත් එක්කම තවත් වැදගත් කරුණක් තමයි දුවේ පුතේ විදේශ රටවල් එක්ක දීපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් ඇති කරගන්න එක. විදේශ රටවල් සමග දීපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් ඇති කරගන්න එකත් මේ ව්‍යාපාරික වතු කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා සිදු කරනවා. ඒ අනුව දුවේ පුතේ චීනය සහ ශ්‍රී ලංකාව අතර රබර් සහල් ගිවිසුමක් ඇති කරගන්නවා. මෙන්න මේ රටවල් දෙක අතර රබර් සහල් ගිවිසුමක් ඇති කරගන්නවා මේ 1952. එහෙනම් මේ වාගේ ද්විපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් ඇති කරගන්නවා. ඒත් එක්කම දරුවනේ වතු වගාවේ ප්‍රවර්ධනය සඳහා අලුත්ින් වගා භූමි හඳුන්වා දෙනවා. මෙන්න මේවටත් පොහොර සහනාධාර ලබා දෙනවා. ඒත් එක්කම මේ වතු වල නිරත වෙන ගොවීන්ට ඒ සඳහා තාක්ෂණික ඥාණය ලබා දෙනවා. ඒත් එක්කම විවගාවට සේම අඩු සහනදායි පොලියකට ණය ආධාර ලබා දෙනවා. මෙන්න මේ වාගේ ක්‍රමවේද තුලින් ජනතාව ඒ සඳහා ආකර්ෂණය කරගනිමින් මේ ව්‍යාපාරික වතු කුෂ්කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා විශාල වැඩ කොටසක් ආරම්භ කරනවා 1948 න් පසුව පැවති රජය. එහෙනම් දුවේ පුතේ විවගාවේ ප්‍රවර්ධනය, ව්‍යාපාරික වතු කුෂ්කර්මාන්තයේ ප්‍රවර්ධනය සේම කුෂ්කර්මාන්තයේ සුළු අපනයන භෝග වගාවටත් ප්‍රධාන තැනක් දුනා. සුළු අපනයන භෝග එහෙනම් දරුවනේ සුළු අපනයන භෝග ප්‍රවර්ධනය සඳහා මුලින්ම කරන්නේ 1972 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුවක් ආරම්භ කරනවා. එහෙනම් සුළු අපනයන භෝග ප්‍රවර්ධනය සඳහාගත් ප්‍රධාන ක්‍රියාමාර්ගයක් බවට පත් වෙන දුවේ පුතේ වැවිලි කර්මාන්ත යටතේ සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුවක් ආරම්භ කරනවා. එහෙනම් සුළු අපනයන භෝග කියන්නේ මේ තේ රබර් පොල් කියන ප්‍රධාන අපනයන භෝග වලට අමතරව කෝපි, කොකෝවා, කරාමුණටි සාදික්ක, ගම්මිරිස් ඔය වගේ කුළු බඩු වර්ග සහ වෙනත් විසිතුරු මල් වගාව ඒත් එක්කම ඔන්න ඔය වගේ බොහෝ ක්ෂේත්‍රයන් මේ සුළු අපනයන භෝග ක්ෂේත්‍රයන් වලට අයිති වෙනවා. ඊට අමතරව දුවේ පුතේ අපි කතා කරපු වැවිලි කර්මාන්තයේ සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව පිහිටවනවා වගේම සුළු අපනයන භෝග සම්බන්ධ පර්යේෂණ හා සංවර්ධනය කිරීම සඳහා 1972 මාතලේ සුළු අපනයන පර්යේෂණ ආයතනයක් ආරම්භ කරනවා. සුළු අපනයන පර්යේෂණ ආයතනයක් ආරම්භ කරනවා මාතලේ. ඊට අමතරව දුවේ පුතේ මේ සුළු අපනයන භෝග පර්යේෂණ ආයතනයට අමතරව උපපර්යේෂණ ආයතන කිහිපයක් ආරම්භ කරනවා. මාතලේ ආරම්භ කළ සුළු අපනයන භෝග පර්යේෂණ ආයතනයට අමතරව කුණ්ඩසාලේ, දැල්පිටිය, නීලඹේ, මාපලාන, ගම්මඩුව, නාරම්මල කියන ප්‍රදේශවල සුළු අපනයන භෝග උපපර්යේෂණ ආයතන පිරවනවා. නැවතත් මම කියන්නම් ඒ ස්ථාන ටික. කුණ්ඩසාලේ, දැල්පිටිය, නීලඹේ, මාපලාන, ගම්මඩුව, නාරම්මල කියන මෙන්න මේ උප ආයතනත් පිහිටවනවා. එහෙනම් දුවේ පුතේ 1972 සිට සුළු අපනයන භෝග වගාවේ උන්නතිය සඳහා විශාල කාර්යභාරයක් මේ පැවති රජයන් බොහෝ දුරට අනුගමනය කරා කියන එක අපිට පැහැදිලිව පේනවා. එහෙනම් දුවේ පුතේ අප මෙතෙක් වෙලා කතා කළේ නිදහසෙන් පසුව කෘෂිකර්මාන්තේ ප්‍රබෝධය සඳහා, කෘෂිකර්මාන්තේ උන්නතියක් සඳහා, කෘෂිකර්මාන්තේ සංවර්ධනයක් සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග මොනවද කියලා. එහිදී අපි විවගාවේ උන්නතියක් සඳහාගත්තු ක්‍රියාමාර්ග කතා කරා. විශේෂයෙන් ගොවි ජනපද ව්‍යාපාරය, ඒත් එක මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය හා වෙනත් ඒ ස්වාදක රසක් කතා කළා. ඉන් අනතුරුව අපි ව්‍යාපාරික වතු කුෂ්කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා විශේෂයෙන් තේ, රබර්, පොල් වගාවන් වල ප්‍රවර්ධනය සඳහා ගත් ක්‍රියාමාර්ග මොනවද කියන එක කතා කළා. ඉන් අනතුරුව මේ තේ, රබර්, පොල් කියන ප්‍රධාන වැවිලි භෝගයන් වලට, ප්‍රධාන අපනයන භෝගයන් වලට අමතරව සුළු අපනයන භෝගයන් සඳහාද පැවති රජයන් මූලිකත්වයේ දෙමින් ඒ සඳහා ප්‍රබල ක්‍රියාකාරකම්, ප්‍රබල දායකත්වයක් දැක්වාය කියන එක ඔබට දැන් පැහැදිලි වෙනවා. එහෙනම් දුවේ පුතේ පැරණි රාජාණ්ඩුවල තිබුණු කෘෂිකර්මාන්තයේ රාජාණ්ඩු සමය තුල නිතර අපේ පැරණි කාලයේ තිබුණු කෘෂිකර්මාන්තය තුල නවෝදයක් ඇති වෙච්ච ආකාරයක්, ඉංග්‍රීසියෙන් හඳුන්වා දුන්නු වතු වගාවත් එක්ක නිදහසෙන් පසු ඒ වතු වගාව ප්‍රවර්ධනය සඳහා අපිගත්තු ක්‍රියාමාර්ග සුළු අපනයන භෝග ඊට සමගාමීව තිබුණා. ඒ සඳහාගත්තු ක්‍රියාමාර්ග මොනවද කියන එක ඉතා හොඳින් අපි අධ්‍යයනය කරා. එහෙනම් දීප්තේ මේ ආර්ථිකයේ තවත් ක්ෂේත්‍රයක් විදිහට අපිට ගන්න පුළුවන් කෘෂිකර්මාන්තය හැරුණු විට කාර්මික ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් මේ නිදහසෙන් පස්සේ කාර්මික ප්‍රතිපත්තිය තුල මොනවාගේ වෙනස් හම්ද සිද්ධ වුණේ කියන එක අපි බලමු. ඊළඟට දෙවෙනි පියවර නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ කර්මාන්ත තුල ඇතිවෙච්ච ප්‍රවර්ධනය මොකක්ද කියන එක බලමු. එහෙනම් බ්‍රිතාන්‍ය පාලනය තුල ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලකයෝ මොකද කරේ? බ්‍රිතාන්‍ය නිෂ්පාදන කෙරෙන, බ්‍රිතාන්‍ය තුල නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවි කරන වෙළඳ පොලක් බවට තමයි ලංකාව පත් කරගෙන හිටියේ. තමන්ගේ මව් රට නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවි කරන වෙළඳ පොලක් ලෙස තමයි ලංකාව පවත්වාගෙන ගියේ 1815 ඉඳලා. එනිසා දුවේ පුතේ මෙරට මහා පරිමාණ කර්මාන්ත සිද්ධ වුණේ නැහැ. මහා පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය වුණේ නැහැ. තේරුණාද? ඒ නිසා 1948 පස්සේ අපේ රට තුල කර්මාන්ත මහා පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනයක් සිද්ධ වුණා. ඔබ දන්නවා 1939 දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙනකොට මේ දෙවන ලෝක යුද්ධයේදී විදේශ භාණ්ඩ ආනයනය කිරීම සීමා වෙලා තිබුණා. විදේශීය භාණ්ඩ ආනයනය සීමා වෙලා තිබුණා. ඒ නිසා ඒ කාලයේදී ලංකාවේ යම් යම් කර්මාන්ත ප්‍රවර්ධනයට අවස්ථාවක් තිබුණට ඒ තුල විවිධ නිෂ්පාදනයන් තුලින් හොඳ ඉල්ලුමක් තිබුණට දරුවනේ දෙවනි ලෝක යුද්ධය නිමා වුණාට පස්සේ නැවත වතාවක් මේ භාණ්ඩ ආනයනයට මඟ විවර වුණා. ඒ නිසා අර පැවති දියුණු වෙච්ච කර්මාන්ත නැවත අපිට හඩා වැටෙන්න පටන් ගත්තා. ඉතින් එවැනි පරිසරයක් තුළ මේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී දුවේ පුතේ විශාල මහා පරිමාණ කර්මාන්ත ශ්‍රී ලංකාව තුළ බිහි නොවුණත් නිදහසෙන් පසුව බොහෝ දුරට 1952 විතර පස්සේ 1955 විතර පස්සේ 52 55 විතර පස්සේ මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය තුළ නම් යම් ආලෝකයක් ගොඩනැගෙන්න පටන් ගත්තා. ඒ අනුව දුවේ පුතේ 1959 ප්‍රථම කාර්මික ජනපදයේ පිරුණා. ඔන්න එමුනම් කාර්මීකරණයෙන් තුල 1955 පසුව මේ රට කාර්මික ක්ෂේත්‍රය තුල ඇතිවන ප්‍රබෝධයට පළවෙනි උදාහරණය විදිහට මම ගන්නම්. කර්මාන්ත ක්ෂේත්‍රය තුල ඇතිවන ප්‍රවර්ධනයේ පළවෙනි සාධකය තමයි ප්‍රථම කාර්මික ජනපදය 1959 ඒකල පිහිටුණා. ඒකල ප්‍රථම කාර්මික ජනපදයේ පිහිටුණා. ඊට පස්සේ 1960 රත්මලානෙත් එවැනිම කාර්මික ජනපදයක් පිහිටුණා. ඒ තමයි මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය තුල හැරවුම් ලක්ෂයක් බවට පත් වුණේ. ප්‍රථම ඉදිරිපින්ම බවට පත් වුණේ මෙන්න මේ කාර්මික ජනපද පිහිටුණු. ඊට අමතරව දුවේ පුතේ 1961 මහජන බැංකුව පිහිටවීම තුලින් කුඩා කර්මාන්ත කරුවන්ට ණය සහනාධාර ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒත් එක්කම 1966 දේශීය කෘෂි කාර්මික නිෂ්පාදනවල ප්‍රමිතිය තීරණය කිරීම සඳහා ප්‍රමිති කාර්යාංශයක් ආරම්භ කරනවා 1966. ඒත් එක්කම 1960 පසුව මෙරට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රට තුලම නිෂ්පාදනය කිරීමේ දේශීය ආදේශන කර්මාන්ත ලංකාව තුල ආරම්භ කරනවා. ඊට පසුව දුවේ පුතේ 1948 පස්සේ අපේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රය තුල තවත් ප්‍රබල වෙනස්කම් කීපයක් ඇති වෙනවා. ඒ අනුව දුවේ පුතේ 1977 කාලයේදී රාජ්‍යංශයේ මැදිහත් වීම තුල ඉහළ ගිය කර්මාන්ත ක්ෂේත්‍රයන් තුල ආනයන ආදේශන කර්මාන්ත ආරම්භ කරා. වගේම දුවේ පුතේ අපනයන සැකසුම් කලාප ආරම්භ කරන්නත් මූලික පියවර ගන්න. ඒ අනුව 1978 මහා කොළඹ ආර්ථික කොමිසම පිහිටවලා ශ්‍රී ලංකාවේ 1978 කටුනායකත් 1986 බියගමත් 1991 කොග්ගල කියන මේ ප්‍රදේශ තුල අපනයන සැකසුම් කලාප ආරම්භ කරනවා. එහෙනම් දුවේ පුතේ ඔන්න ඔය වාගේ ක්‍රමවේද කිහිපයක් තුලින් මෙරට කාර්මික ක්ෂේත්‍රය තුලත් ප්‍රවර්ධනයක් ඇති වෙනවා. නිදහසෙන් පසුව ගත වූ දශක කිහිපය තුල ඒත් එක්කම දුවේ පුතේ නිදහසෙන් පසුව විශාල කර්මාන්ත ශාලා ලංකාවේ ආරම්භ කරනවා. විශාල මහා පරිමාණ කර්මාන්ත ශාලා ආරම්භ කරනවා. මේවට රජයේ ඍජු ලෙස මැදිහත් වෙලා සිමෙන්ති, යකඩ හාවානේ, තුනීලෑලි, සීනි ආදී කර්මාන්ත මහා පරිමාණ කර්මාන්ත ලංකාව තුල ආරම්භ කරනවා. එහෙනම් දුවේ පුතේ නිදහසෙන් පසු කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය තුල ඇති වූ ප්‍රවර්ධනයට සාපේක්ෂව කාර්මික ක්ෂේත්‍රය තුල ඇති වූ ප්‍රවර්ධනය ගැනත් අපි කතා කළා. ඒත් එක්කම දුවේ පුතේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුලත් ප්‍රවර්ධනයක් ඇති වුණා පැහැදිලිවම මේ නිදහසෙන් පස්සේ. ඔබ දන්නවා කෝල්බ්‍රුක් කොමිසමත් එක්ක මේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ ලංකාවට හඳුන්වා දීමත් එක්ක ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය තුල ධනපති පන්තියක් නිර්ධන පන්තියක් බිහිවීමත් එක්ක මේ ධනපති පන්තියට රට තුල අධ්‍යාපනය ලැබලා ඔවුන්ගේ ධනය නිසා මේ රට තුල අධ්‍යාපනය හමාර කරලා විදේශ රටවල් කරා ගිහිල්ලා අධ්‍යාපනය ලබා ගැනීම වරම තිබුණා ඒ ධනපති පන්තියට. නමුත් ද්වීපතේ මධ්‍යම පන්ති කියන්නේ එහෙම තිබුණා. නමුත් ද්වීපතේ දුෂ්කර ප්‍රදේශවල ආදායම් අඩු දරිද්‍රතාවයෙන් පෙළෙන මෙන්න මේ ජනතාවගේ දරුවන්ට මෙවැනි අවස්ථාවක් හිමි නොවුන නිසා විශේෂයෙන්ම ඩොනමෝර් ප්‍රතිසංස්කරණය තුල ආරම්භ වෙච්ච අධ්‍යාපන අමාත්‍යාංශ විශේෂයෙන් CWW කන්නංගර මහතාගේ මූලිකත්වයෙන් පත්වෙච්ච මෙන්න මේ විධායක කාරක සභාව තුලින් ද්වීපතේ මෙරට ජනතාවට නිදහසේ අධ්‍යාපනය ලබා දීම සඳහා අවස්ථා උදා කරලා දෙනවා. එහෙමනම් ද්වීපතේ මේ අධ්‍යාපනය සඳහා තිබුණු බාධාවන් ඉවත් කරලා බොහෝ දුරට නිදහසෙන් පසුව ගත වූ දශක තුනක කාලයේදී මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුල කැපී පෙනෙන වෙනස්කම් රැසක් ආරම්භ කරන්න මේ CWW කන්නංගර මහතාගේ යෝජනා අනුව ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් ද්වීපතේ අපි දන්නවා ප්‍රාථමික අධ්‍යාපනය කියන්නේ බාලාංශයේ සිට විශ්වවිද්‍යාල දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමයේවත් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණා. ඒ නිදහසින් අද නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුනේ මේ බාලාංශයේ සිට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා දීමට වරම් උදා කරලා දුන්නා. ඊට අමතරව රජයේ පාසල් පිහිටුවීම හා අධ්‍යාපන ව්‍යාප්තියට මුදල් යෙදවීම අධ්‍යාපනය සඳහා මුදල් යෙදවීම. ඒ නිසා රට පුරා විශාල පාසල් සංඛ්‍යාවක් ආරම්භ කරන විශේෂයෙන් මධ්‍ය විද්‍යාල සංකල්ප. ඒත් එක්කම විෂයමාලා සංවර්ධනය හා ගුරු පුහුණු කටයුතු නවීකරණය කරනවා. විද්‍යාගාර පහසුකම් සහ පාසල් පුස්තකාල පහසුකම් වර්ධනය කරනවා. මව්බස ඉගැන්වීමේ මාධ්‍යත් ඉංග්‍රීසි භාෂාව දෙවන මාධ්‍යයක් ලෙස අනිවාර්ය කරා. ඒත් එක්කම ගුරුවරුන්ගේ වැටුප් රජයෙන් ගවන්න සූදානම් වුණා. ඒත් එක්ක විභාග පරිපාලන සඳහා මධ්‍ය විභාග මණ්ඩලයක් ඇති කරා. ආගම පාසල් විෂයමාලාවේ එක් විෂයක් ලෙස ඉගැන්වුවා. සමබර ආහාර වේලක් ලබා දීම අරමුණින් පාසල් දරුවන්ට දිවා ආහාර ලබා දුන්නා. අදටත් බොහෝ දුරට මේ දේවල් සිද්ධ වෙනවා සමහර පාසල්වල. ඒත් එක්කම නොමිලේ පාසල් නිලැඳුම් පසු කාලීනව නොමිලේ පෙළපොත් මෙන්න මේ වාගේ බොහෝ කරුණු කාරණා ද්වීපතේ අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරනවා. ඒත් එක්කම ද්වීපතේ මේ උසස් අධ්‍යාපනය සඳහා ඉතා විශාල වැඩ කොටසක් සිදු කරනවා කියන එක අපිට පැහැදිලිව ඔබට මතක ඇති ගිය සතියේත් මම කතා කළා. 1942 ලංකා විශ්වවිද්‍යාල පිහිටේ වූ අයත් එක්කම 1952 ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය බවට පත් වෙනවා. ඒත් එක්කම විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා කැලණි විශ්වවිද්‍යාල බවට පත් කරනවා. ඒත් එක්කම 1962 මොරටුව කටුබැද්ද විශ්වවිද්‍යාලයත් 1974 යාපනය විශ්වවිද්‍යාලයත් ආරම්භ කරනවා. ඉතින් මෙන්න මේ වාගේ සුබ සාධන අධ්‍යාපනය සඳහා විශාල කාර්යභාරයක් මේ පැවති රජයන් සිදු කරනවා. එහෙනම් අධ්‍යාපනය හැරුණු විට වෙනත් සුබ සාධන කටයුතු සඳහාත් ද්වීපතේ මේ පැවති රජයන් උර දීලා විශේෂයෙන් උනන්දුවෙන් වැඩ කරන ආකාරය අපිට දක්නට ලැබෙනවා. එහෙනම් දරුවනේ සමාජ සුබ සාධනය සඳහා පැවති රජයන් මොන වාගේ ක්‍රියාමාර්ගද අනුගමනය කළේ කියන එක අපි බලමු. එහෙනම් දරුවනේ එක පැත්තකින් කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා, එහෙම නැත්නම් ආර්ථිකයේ දියුණුව සඳහා කෘෂිකර්මාන්තය, ඒත් එක්කම කර්මාන්තවල ප්‍රවර්ධනයක් ඇති වුණාseම සමාජ සුබ සාධනයේ ප්‍රබල මංගයක් විදිහට අධ්‍යාපනය සඳහා මොන වාගේ දේවල්ද කරේ, ඒත් එක්කම සෞඛ්‍ය සඳහා සෞඛ්‍ය සේවාව සඳහා මොන වාගේ දේවල්ද කරේ කියන එකත් අපි බලමු මෙතනදී. විශේෂයෙන්ම නොමිලේ සෞඛ්‍ය පහසුකම්, නොමිලේ අධ්‍යාපනයේ සේම නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබා දීම, ඒත් එක්කම සෞඛ්‍ය සේවා දියුණු කිරීමට වැඩි කාලයක් යෙදවීම, වැඩි මුදලක් යෙදවීම, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම, විශේෂයෙන් වෛද්‍ය සායන පැවැත්වීම, දේශීය වෛද්‍ය ක්‍රම දියුණු කිරීම, ග්‍රාමීය සෞඛ්‍ය පහසුකම් නැංවීම වැනි කටයුතු බොහෝමයක්ම සිදු කරන්න මෙන්න මේ පැවති රජයන් උපරිම උත්සාහයක් ගත්තා. ඒත් එක්කම දරුවනේ වසංගත රෝග අවම කරලා මෙන්න මේවා සමාජයෙන් දුරස් කරන්න, තුරන් කරන්න, විශේෂයෙන් බරවා මැලේරියාව වගේ රෝග, ඒත් එක්කම ක්ෂය රෝගය වගේ රෝගවලට නිත්තාවට විසඳුම් හොයලා දෙන්න පැවති රජයන් බොහොම උනන්දුවෙන් වැඩ කටයුතු කරපු ආකාරයන් අපිට අතීතයේ අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙනවා. හිමන්තේ පුතේ සමාජ සුබසාධන අතර මේ කතා කරපු අධ්‍යාපනය සෞඛ්‍යයට අමතර වෙනත් සමාජ සුබසාධනයන් සඳහාද පැවති රජයන් කටයුතු කරනවා. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපන කටයුතු දියුණු කරනවා. රැකී රක්ෂා ලබා ගැනීමේදී විශේෂයෙන් රැකියා ලබා ගැනීමේදී දක්ෂතාවට මුල් තැන දීමේ හා තරඟ විභාග ක්‍රම හඳුන්වා දෙනවා. ඒත් එක්කම නිදහස් සමානාත්මතාව හා මූලික අයිතිවාසිකම් වැනි සංකල්ප ව්‍යවස්ථාව තුළට ඇතුළත් කරනවා. කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ණය පහසුකම් සහ සහනාධාර ලබා දෙනවා. දිලිඳු පවුල් සඳහා විවිධ වැඩසටහන්, දරිද්‍රතාවය අවම කර ගැනීම සඳහා විවිධ වැඩසටහන්, විශේෂයෙන්ම සහනාධාර වැඩසටහන්, ඒත් එක්කම අපි ඔය දන්න විදිහට මේ ජනසවිය, ඒත් එක්කම මෑතක තියෙන සමෘද්ධි ව්‍යාපාරය, මෙන්න මේ වාගේ වැඩසටහන් ඒ කාලේ ඉඳලම ක්‍රියාත්මක කරනවා. මෙන්න මේ වාගේ බොහෝ කරුණු කාරණා තුලින් ද්වීපතේ අර දියුණු නගරවල තියෙන සුබසාධන කටයුතු ගමටගෙන යාමේ අපේක්ෂාවෙන් බොහෝ කටයුතු සිදු කරනවා. ඒත් එක්කම ඔබට මතක ඇති මෑතක ක්‍රියාත්මක වෙච්ච හොඳම වැඩසටහනක් තමයි පේමදාස මහත්තයාගේ කාලේ ක්‍රියාත්මක වුණා මේ ඇඟලුම් කර්මාන්ත 200 වැඩසටහන. ඔබට හොඳටම පැහැදිලි වෙනවා ඔබ ජීවත් වන ප්‍රදේශවල ඇඟලුම් කර්මාන්ත පිහිටලා ඇති. මෙන්න මේ නිසා අපේ ප්‍රදේශ තුලට මොනතරම් එක පැත්තකින් ආර්ථික ශක්තියක් දිනුනාද, එක පැත්තකින් සමාජ සුබසාධනයක් ඇති වෙලා තියෙනවා, යකිතල පහසුකම් ටික දිනුනලා තියෙනවා. ඉතින් මෙන්න මේ වාගේ නගරය තුල තියෙන පහසුකම් ගමට ගෙන යාමේ වැඩසටහන් තුලින් මේ ගම සහ නගරය අතර මේ දුරස්භාව විෂමතාවයේ අවම මට්ටමින් හෝ අවම කරන්න මේ පැවති රජයන් යම් යම් උත්සාහයන් ගත්තා කියන එක ඔබට පැහැදිලි වෙනවා. එහෙනම් ද්වීපපුතේ අප මෙතෙක් කාලයක් බොහෝ දුරට කතා කර 11 වසර විෂය නිර්දේශයේ තුල තියෙන සියලු පාඩම් මේ වන විට කතා කරලා අවසන්යි. මට මතකයි මුලින්ම රජරට ගුරුගෙදර වැඩසටහනේ මා මුලින්ම ඉදිරිපත් කළේ 10 වසරට සම්බන්ධ වූ පාඩමක් එක්කම ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන පාඩම. ඒ පාඩම හැර තවත් පාඩම් කීපයක් අපි මේ වන විට සාකච්ඡා කරලා තියෙනවා. මේ වෙද්දී අද දවස වෙන විට සම්පූර්ණයෙන්ම 11 වසර විෂය නිර්දේශයේ තුල තියෙන පාඩම් අටම සාකච්ඡා කරලා අවසానයි. එහෙනම් ද්වීපතේ අප යම් දිනක නැවත වතාවක් මෙවැනි අවස්ථාවක මුණ ගැසෙන්න ලැබුණොතින් අප 10 වසර විෂය නිර්දේශයේ තුල තියෙන පාඩම් පිළිබඳවත් ඉහළ අවධානයක් යොමු කළ යුතුයි. මොකද ඔබ දන්නවා අධ්‍යන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 60%කට වඩා ප්‍රශ්න ගොඩනැගෙන විශේෂයෙන් කෙටි ප්‍රශ්න පත්‍රයේ, ඒත් එක්කම දෙවන ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ ප්‍රශ්න පත්‍රයේ වැඩිම ප්‍රමාණයක් ප්‍රශ්න ගොඩනැගෙන ඔබ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර මේ වෙන විට අතදරත් ඇති. සමහර වෙලාවට දරුවෝ මේ වට පිළිතුරු ලියනවත් ඇති. ඒ නිසා ඔබ හොඳින් අධ්‍යයනය කරලා බලන්න බොහෝ දුරට මේ ඉතිහාස විෂය තුල වැඩිපුරම ඔබට ප්‍රශ්න ගොඩනැගිලා තියෙන්නේ 10 ශ්‍රේණියේ. ඒ නිසා අප ලබන සතියේ සිට 10 ශ්‍රේණියේ පාඩම් තෝරාගත් පාඩම් කිහිපයක් කතා කරන්න ඔබට ගැටළු සහගත තැන් විසඳලා දෙන්න අපි මේ ගුරුගෙදර වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න ඉතිහාස ගුරුවරු අවධානයෙන් කටයුතු කරනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම නැවත වතාවක් ඉතාමත් හොඳින් 10 ශ්‍රේණියට ප්‍රවේශ වීමේ අවස්ථාවේ 10 ශ්‍රේණියේ තියෙන පාඩම් පිළිබඳව අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලබා දෙන්න. එහෙනම් ද්වීපපුතේ අද දවසේ කාලයේ මේ වෙන විට ඉතා ඉක්මනින් ගෙවිලා ගිහිල්ලා අවසන් වෙනවා. ඔබ සියලු දෙනාගෙන් මා සමු ගන්නවා.